අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබේ ගුරු කතරින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙනෙන්නට. අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යම හා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.
ආදරණීය දුවේ පුතේ, සියලු දෙනාටම අයුබෝවන්. අද මම ඇවිල්ලා ඉන්නේ 11 ශ්‍රේණියේ ඔයාලට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයේ 14 වෙනි එකකේ වන චාලක දක්ෂතා ස්ථිති යෝගිතාවේ පවත්වා ගැනීම කියන පාඩමේ ගැනීමටයි. ඉතින් දුවේ පුතේ, මේ පාඩමේදී අපි චාලක දක්ෂතා ස්ථිති යෝගිතා සාධක 6ක් ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම මේ යෝගිතා සාධක දියුණු කිරීමට කළ හැකි ක්‍රියාකාරකම් ගැනත් ඉගෙන ගන්නවා. අපි දැන් බලමු සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍ය ශාරීරික මානසික සමාජීය යෝගිතාවේ කියන්නේ මොකක්ද කියලා. ඒකෙත් දුවේ පුතේ මුලින්ම අපි බලමු ශාරීරික යෝගිතාවේ කියන්නේ මොකක්ද කියලා. ශාරීරික ක්‍රියාකාරකම් වෙහෙසකින් තොරව નિયમિત උපරි මන්දමින් කිරීමට හැකියාව තමයි අපි කියන්නේ ශාරීරික යෝගිතාවේ කියලා. ඒ කියන්නේ අපිට මහන්සියක් නැතුව උපරිම විදියට මේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් නම් අපි කියනවා හොඳ ශාරීරික යෝගිතාවයක් තියෙනවා කියලා. ඊළඟට අපි බලමු මානසික යෝගිතාවේ කියන්නේ මොකක්ද කියලා. එදිනෙදා අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් අපි හොඳට ඵලදායිව සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ හැකියාව තියෙනවා නම් අපි කියනවා ඒ පුද්ගලයාට හොඳ මානසික යෝගිතාවයක් තියෙනවා කියලා නේද? එයාට හොඳට අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම ඒ නිසා මෙයා සතුටින් ජීවත් වෙනවා නේද? එහෙනම් ඒ වගේ පුද්ගලයෙක් අපි දැක්කොත් එහෙම අපි හිතනවා එයාට හොඳ මානසික යෝගිතාවයක් තියෙනවා කියලා නේද? ඊළඟට අපි බලමු සමාජීය යෝගිතාවය කියන්නේ මොකද්ද කියලා. එදිනෙදා කටයුතු උපරිම මට්ටමේ සිදු කිරීමට යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට තියෙන හැකියාව තමයි සමාජීය යෝගිතාවය කියන්නේ. හොඳ සමාජීය යෝගිතාවයේ තියෙන පුද්ගලෙක් නම් එයත් එක්ක හොඳ යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්නවා අනිත් පුද්ගලයෝ නේද? එයා අනිත් අයත් එක්ක හොඳ සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒකෙන් සමාජීය යෝගිතාවේ වර්ධනය වෙනවා නේද? එතකොට ඒ වගේ පුද්ගලයෙක් අපි කියනවා සමාජීය යෝගිතාවයේ ඇති පුද්ගලයෙක් විදියට. ඔන්න ඔය විදියට දුවේ පුතේ අපි ශාරීරික යෝගිතාවේ, මානසික යෝගිතාවේ, සමාජීය යෝගිතාවේ කතා කරනවා දුවේ පුතේ. එතකොට මේ යෝග්‍යතා සාධක දිනු කර ගැනීම තුළින් හොඳ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් නේද අපිට? දැන් අපි බලමු මේ ශාරීරික යෝග්‍යතාවේ ප්‍රධාන කොටස් දෙක මොකක්ද කියලා. පළවෙනි එක තමයි චාලක දක්ෂතාසිත ශාරීරික යෝග්‍යතාවය. දෙවෙනි එක තමයි සෞඛ්‍යාසිත ශාරීරික යෝග්‍යතාවය. එතකොට මේ දේවල් අපි කලින් ඉගෙනගෙනත් තියෙනවා නේද? සෞඛ්‍යාසිත ශාරීරික යෝග්‍යතාවය අපි 10 පන්තියේදී ඉගෙන ගත්තා නේද? 10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්තා නේද? දැන් අපි අද කතා කරන්නේ මේ චාලක දක්ෂතාසිත යෝග්‍යතා සාධක ගැන නේද? ඒකෙත් දුවේ පුතේ ජාවය, උලංගිතාවය, සමායෝජනය, සමබරතාවය, වේගය, ප්‍රතික්‍රියා වේගය අපි ගන්නවා චාලක දක්ෂතාසිත ශාරීරික යෝග්‍යතා විදියට. එතකොට සෞඛ්‍යාසිත යෝග්‍යතා සාධක අපි ගන්නවා හෘදයාසිත දැරීමේ හැකියාව, පේශිමේ දැරීමේ හැකියාව, පේශිමේ ශක්තිය, නම්‍යතාවය, ශාරීරික සංවිතිය විදියට අපි ඉගෙන ගත්තා නේද 10 ශ්‍රේණියේදී. ඉතින් එතකොට අද අපි ඉගෙන ගන්නේ 11 ශ්‍රේණියට අදාළ වෙන මේ චාලක දක්ෂතාසිත ශාරීරික යෝග්‍යතා සාධක 6 ගැන. ජවය, උලංගිතාවය, සමයෝජනය, සම්බර්තාවේ වේගය සහ ප්‍රතික්‍රියා වේගය ගැන තමයි අපි අද ඉගෙන ගන්න දුවේ පුතේ. මුලින්ම බලමු අපි පළවෙනි සාධකය ගැන. ජවය. ජවය කිව්වම වේගවත්ව ක්ෂණිකව අපේ ශරීරයේ තියෙන මේ පේශිවල බලය මුදා හැරීමට තියෙන හැකියාව තමයි අපි හඳුන්වන්නේ දුවේ පුතේ ජවය කියලා. හොඳ ජවයක් අපේ ශරීරය තුළ තියෙනවා නේද? එතකොට මේ ජවය උපයෝගී කරගෙන අපිට ක්‍රීඩාවලිය දෙන්න පුළුවන් නේද? අපි දන්නවා බර ඉසිනීමේ ක්‍රීඩා, වොලිබෝල් ක්‍රීඩාවේදී මේ ප්‍රහාරය සඳහා නේද? ඊළඟට මල්ල ක්‍රීඩා විසවුල ඔය කෙටි දුර දාමන තරඟවල තරඟ ආරම්භය නේද? ඊළඟට දුර පැනීම, යගුලිය කවපෙත්ත වගේ විසවුල ජවයක් අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා නේද? ඉතින් මෙන්න මේ විදිහට ජවය අපිට යොදා ගන්න පුළුවන් ක්‍රීඩාව සඳහා නේද? දැන් අපි බලමු මේ ජවය දිනු කිරීමට අපිට කළ හැකි ක්‍රියාකාරකම් මොනවද කියලා. ඕගොල්ලෝ දන්නවා මෙඩිසින් බෝලයක් විසි කරලා අපිට මේ ජවය දිනු කරන්න පුළුවන් නේද? එතකොට ඒ වගේම පාදවල ශක්තිය වැඩි කරන්න, දිනු කරන්න අපිට පුළුවන් ගන්න විවිධ පැනීම් අභ්‍යාස. පාදවල ජවය වැඩි කරන්න අපිට පුළුවන් විවිධ පැනීම් අභ්‍යාස කරන්න. ඒකෙදි අපිට පුළුවන් බොක්ස් එකක් තියලා ඒ බොක්ස් එක උඩට බිම ඉඳලා අත් දෙකෙන් හොඳ ජවයක් අරගෙන පණින්න පුළුවන් ඒ පෙට්ටියට. නැවත ආයේ බීමට පණින්න පුළුවන් නේද? ඒ වගේම අර කලින් කිව්වා වගේ මේ මෙඩිසින් බෝලේ අපිට විසි කරන්න පුළුවන් පැත්තෙන් ඉඳලා නේද ඉදිරියට විසි කරන්න පුළුවන්, ජවයේ දියුණු කරන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාකාරකම් කිරීම තුලින් නේද? එතකොට මෙඩිසින් බෝලේ විසි කරලා විවිධ පැනීම් අභ්‍යාස කරලා අපිට ජවයේ දියුණු කරන්න පුළුවන් නේද දුවේ පුතේ? ඊළඟට අපි කතා කරනවා උලැඟිතාවය ගැන. උලැඟිතාවය කියන්නේ දිශාව පහසුවෙන් වෙනස් කරමින් ක්ෂණිකව හා සුමටව ඉරියව් ප්‍රදර්ශනය කිරීමට තියෙන හැකියාව තමයි අපි හඳුන්වන්නේ උලැඟිතාවය කියලා. එතකොට දිශාව පහසුවෙන් අපිට වෙනස් කරන්න පුළුවන් ක්ෂණිකව හා සුමට ඉරියව් ප්‍රදර්ශනය කිරීමට නේද? එතකොට මේ හැකියාව තමයි අපි හඳුන්වන්නේ උලැඟිතාවය කියලා. අපි දන්නවා උලැඟිතාවයේ වැඩිපුරම වැදගත් වෙන ක්‍රීඩා මොනවද කියලා. උලැඟිතාවේ නැත්තම් අපිට පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්න බෑ නේද? පන්දුවත් එක්ක හිට මෙහෙට දුවනකොට අපිට දිශා වෙනස් කරමින් එහාට මෙහාට දුවන්න බෑ නේද උලැඟිතාවේ නැත්තම් නේද? එතකොට රගර් ක්‍රීඩාවත් ඒ වගේමයි නේද? වැඩි වේලාවක් මේ ක්‍රීඩාවේ යෙදෙනවා. ඒ වගේම බාස්කට්බෝල් නේද? තමන්ගේ ආක්‍රමණය කරන එක්කෙනා එනකොට තමන් ඒගේ කාර්යය ඉටු කරන්න දිශා වෙනස් කරමින් දුවන්න පන්දුව සමග දුවන්න පුළුවන් වෙනවා නේද? ඉතින් එතකොට මේ උලැඟිතාවේ නැත්තම් අපිට එහෙම දිශා වෙනස් කරමින් දුවන්න බෑ නේද? ඒ වගේම හෙල්ලවිසි කිරීම. ඊළඟට හොකි. ඔය ආදි වශයෙන් දුවේ පුතේ උලැඟිතාවය වැදගත් වෙනවා අපිට ක්‍රීඩාවට නේද? දැන් අපි බලමු මේ උලැඟිතාවේ දිනු කිරීමට කළ හැකි ක්‍රියාකාරකම් මොනවද කියලා. අපි දන්නවා සික්සැක් රන් එක නේද? අපි කියනවා මේකට අක්වක් ධාවනය කියලා නේද? කෝන්ස් තියලා අපිට සික්සැක් විදියට දුවන්න පුළුවන් නේද? එතකොට මේ කෝන් අතරින් දුවනකොට අපේ මේ උලැඟිතාවේ දියුණු කරන්න පුළුවන් නේද? අපි දන්නවා ෆුට්බෝල් වල පන්දුව අරගෙන යනකොට පාදයෙන් පන්දුව රැගෙන යනකොට මේ විදිහට ප්‍රතිවාදියෙක් කෙනෙකුට අපිට සික්සැක් විදිහට තමයි එහාට මෙහාට දුවලා තමන්ගේ ටාගට් එකට යන්න පුළුවන් වෙන්නේ නේද? ඊළඟට ෂටල් රන් එක. ෂටල් රන් එකේදී අපිට සීමාවක් දාගෙන අපිට ඉදිරියට දුවන්න පුළුවන් නේද? එතකොට මෙන්න මේ ක්‍රියාකාරකම් කිරීම තුලින් අපිට උලැඟිතාවේ දියුණු කරන්න පුළුවන් නේද දුවේ පුතේ? ඊළඟට අපි කතා කරනවා සමායෝජනය ගැන නේද? සමායෝජනය කියන්නේ ක්‍රියාකාරකම් සුමටව හා නිවැරදි ඉටු කිරීමට ඇසීම, දැකීම වැනි සංවේදන හා ශාරීරික අවයව එක්ක යොදා ගැනීමේ හැකියාව අපි හඳුන්වනවා සමායෝජනය කියලා. අපිට ක්‍රියාකාරකම් කරද්දී සමායෝජනය ඉතාම වැදගත් වෙනවා නේද? මේකෙදී ස්නායු පද්ධතිය, පේශි පද්ධතිය නිවැරදිව ක්‍රියා කරන්න ඕනේ නේද? එහෙම නැත්නම් අපිට සමායෝජන මේ ක්‍රියාකාරකම් කරන්න බෑ නේද? සමායෝජනය වර්ධනය කිරීමක් කරන්න බෑ අපේ මේ ස්නායු පද්ධතිය හා පේශි පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක නොවුනොත් එහෙම නේද? එතකොට අපි බලමු සමායෝජනය උපයෝගී කරගන්න ක්‍රීඩා මොනවද කියලා. ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන්, ස්කෝෂ්, ඊළඟට ටෙනිස්, ක්‍රිකට්, එල්ලේ, ආචාර පෙළපාලි වලදී අපිට සමායෝජනය ඉතාම වැදගත් වෙනවා නේද? ඒකෙදී ක්‍රියාකාරකම් සුමටව හා නිවැරදිව ඉටු කරන්නේ නේද අපිට මේ අවශ්‍ය වෙන්නේ මේ සමායෝජනයනේ. එතකොට සමායෝජනයේදී ක්‍රියාකාරකම් සුමටව නිවැරදිව ඉටු කිරීම සඳහා ඇසීම, දැකීම වැනි සංවේදන හා ශාරීරික අවයව එක්ක යොදා ගැනීමේ හැකියාව විදිහට තමයි අපි මේ සමායෝජනය හඳුනාගත්තේ නේද? එතකොට අපි දන්නවා බැඩ්මින්ටන් වල ෂැටල් එක එනවා නේද? අපි දකිනවා. ඊට පස්සේ අපි ඒකට ප්‍රතිවාදියට ප්‍රතිවාදී පැත්තට යවනවා නේද? ඊළඟට ඒකට මේ නැවතායෙන් ෂැටල් එක එනකොට අපිට ලකුණු ලබා ගන්න අවශ්‍ය වෙලාවක් තියෙනවා නම් අපිට ලකුණු ලබා ගන්න ඕන නම් අපිට උපක්‍රම යොදලා නේද සමායෝජන හැකියාව දිනු කරගෙන අපිට පුළුවන් ක්‍රීඩාවේ යෙදෙන්න නේද? ටෙනිස් ක්‍රීඩාවෙත් එහෙමයි නේද? ටෙනිස් කෝට් එකේදී එකම පැත්තටම බෝලේ යවමින් නැතුව අපිට පුළුවන් කෝනර්ස් වලට යවලා අවුට් යන්න නැති විදිහට හොඳ සමායෝජනයක් තියෙනවා නම් ලකුණු ලබා ගන්න අර ක්‍රොස් කෝට් ගහලා නේද අපි මැදටම බෝලේ දාන්න නැතුව මේ යවන්න පුළුවන් ටෙනිස් ක්‍රීඩාවේ එහෙම ඕල දැකලා ඇති ටෙනිස් තරඟවලදී කොච්චර සමායෝජනයක් මේ ක්‍රීඩකයන් තුළ තියෙනවද කියලා නේද? ඊළඟ ක්‍රිකට් ක්‍රීඩාවේදී නේද? ක්‍රිකට් ක්‍රීඩාවේදීත් එහෙමයි නේද? පන්දු එනකොට පන්දු එන දිශාවත් එක්කම අපි ඒකට සූදානම් වෙලා ඉන්නවා නේද? එල්ලෙත් එහෙමයි නේද? එතකොට ක්ෂණිකව අපිට පුළුවන් අපේ ක්‍රීඩාව ඒ විදිහට සිදු කරන්න සමායෝජනය හොඳින් තියෙනවා නේද? එතකොට මෙන්න මේ විදිහට අපිට සමායෝජනය ප්‍රයෝගික කරගෙන ක්‍රීඩාවල යෙදෙන්න පුළුවන් නේද? ඊළඟට අපි කතා කරන දුවේ පුතේ සමායෝජනය දියුණු කළ හැකි ක්‍රියාකාරකම් මොනවද කියලා. අපිට පුළුවන් ධාවනින් වගේ දුවන්න නේද? ඔගොල්ලෝ දන්නවා සෙන්ටිමීටර් 50 වගේ අතහිත කෝට් මේ කොටු ටිකක් ක්‍රීඩා පිටියේ ඇඳ ගන්න පුළුවන් අපිට. ඔගලගේ පෙළපොතෙත් මේක තියෙනවා. එතකොට පාද දෙකෙන්ම මේ මේ දාවන ඉනි මග හදාගන්න පුළුවන් මේක ඉනි මගක් වගේ. එතකොට පාද දෙකෙන් ඉනි මගේ එක්කොටුව බැගින් පණිමින් ඉදිරියට යන්න පුළුවන් තනි පාදයෙන් යන්න පුළුවන් නේද? ඊළඟට පාද එක පාදයක් එළියෙන් තියලා අනිත් පාදය අස්සර ගන්න පුළුවන් මේ විදිහට කුඳුවෙන් යන්න පුළුවන් නේද? දකුණු පාදයෙන් වම් පාදයෙන් කුඳුවෙන් යන්න පුළුවන් මේ ආකාරයට දාවන ඉනි මගේ දුවන්න පුළුවන්. දාවන ඉනි මගේ ගොඩාක් ව්‍යායාම අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා මේ සමායෝජනය දියුණු කරගන්න නේද? ඒ වගේම අපිට වෙනත් ව්‍යායාම වෙන්නුත් කරන්න පුළුවන් විවිධ විධානයන්ට අනුව ක්‍රියාකාරකම් වලදීම තුලින් නේද අපිට සමායෝජනය දියුණු කරගන්න පුළුවන්. අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි සමායෝජනය කියන්නේ නේද? සමායෝජනය තියෙනවා නම් අපිට බොහෝ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ සමබරතාවය, බැලන්ස් එක නේද? අපි බැලන්ස් එක ගැන කොහොමද කියලා හඳුනාගනිමු බලන්න. දැන් නිශ්චලව සිටීමේදී හෝ චලනය වීමේදී සිරුර පාලනය කර ගැනීමට හෝ පවත්වා ගැනීමට තියෙන හැකියාව තමයි අපි හඳුන්වන්නේ සමබරතාවය කියලා. අපි දන්නවා සමබරතාවය උපයෝගී කරගන්න ක්‍රීඩා මොනවද කියලා නේද? බැලේ නර්තනය, ජිම්නාස්ටික්, උස පැඩීම, යගුලිය, හෙල්ල, කවපෙත්ත මේ වගේ ඉසව්වල අපිට සමබරතාවය ඉතාම වැදගත් වෙනවා නේද? දැන් අපි බලමු මේ සමබරතාවය දියුණු කිරීමට කළ හැකි ක්‍රියාකාරකම් මොනවද කියලා. අපිට පුළුවන් උඩ පැනලා වට භාගයක් කරකැවිලා සමබරව පතිත වෙන්න. ඕගොල්ලෝ මේවා ඉස්කෝලේදීත් කරලා ඇති නේද? මේවා ප්‍රායෝගික කරන්න ඕන දේවල් නේනේ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින්නේ මේවා කර මේ දියුණු කරගන්නේ නේද? ඊළඟට උඩ පැන සම්පූර්ණ වටයක් කරකැවිලා පතිත වෙන්නත් පුළුවන්. අපි ගුණෙත් තමයි මේ කරකින් නේද? ඊළඟට තනි පාදයෙන් සිටගෙන කඳ ඉදිරියට නමලා අනිත් පාදයේ පිටිපස්සට දිගහැර දෑත් දෙපසට විහිදුවල ටික වෙලාවක් ඉන්න පුළුවන් නේද? මේ විදිහට වම් පාදයට හා දකුණු පාදයට කියන පාද දෙකටම මාරු විමාරුට මේ ක්‍රියාකාරකම් සිදු කරන්න පුළුවන් අපේ බැලන්ස් එක හදාගන්න ඕනි නිසා නේද? අපි දන්නවා දැන් බැලන්ස් එක නැත්තම් යගුලිය වගේ මේ ඉසවකදී අපි ඒ ක්‍රීඩා පිටියෙන් ඉවතට යන්නත් පුළුවන් නේද? අපිට කකුල බැලන්ස් කරගත්තේ නැත්තම් ක්‍රීඩා පිටියෙන් ඉවතට පාදේ යන්න පුළුවන් නේද? මේ වගේ අපිට අනිවාර්යයෙන්ම සම්බර්තාවයේ වැදගත් වෙනවා නේද? ඊළඟට අපි කතා කරන දුවේ පුතේ වේගය. වේගය කිව්වම අවම කාල පරාසයක් තුලදී උපරිම චාලක ක්‍රියා සිදු කිරීමට තියෙන හැකියාව තමයි අපි වේගය විදිහට හඳුන්වන්නේ. එතකොට අවම කාල පරාසයක් නේද? අඩුම කාලයක් තුළ උපරිම චාලක ක්‍රියා සිදු කිරීමේ හැකියාව තමයි වේගය විදිහට අපි හඳුනාගන්නේ නේද? අපි බලමු දැන් වේගය උපයෝගී කරගන්න ක්‍රීඩා මොනවද කියලා. අපි දන්නවා අනිවාර්යයෙන්ම කෙටි දුර ධාවන තරඟ නේද? මීටර් 100, 200, 100 කඩුලු, 110 කඩුලු වගේ කෙටි දුර ධාවන තරඟවල අපිට වේගය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ මේ කඩුලු අතර දුවන්නත් නේද? අපිට ලකුණ හරියට ගන්න නම් කඩුලු අතර ඉක්මනින් දුවා ගන්න ඕනි නේද? ඊළඟට දුර පැනීමේ ඉසව්වේ අවතීන ධාවනයේට අපි දුවගෙන එනවා නේද? අවතීන වෙනවනේ. මේ අවතීන ධාවනයේ හරියට ගත්තේ නැත්නම් අපිට පැනීම සාර්ථක වෙන්නේ නැහැ නේද? ඒ අනුව එතකොට වේගය ඉතාම වැදගත් වෙනවා මේ ක්‍රීඩා තරඟවලදී නේද? ඊළඟට අපි බලමු මේ වේගය දිනු කිරීමට කළ හැකි ක්‍රියාකාරකම් මොනවද කියලා. අපිට පුළුවන් මීටර 30ක් පමණ වේගයෙන් දුවන්න නේද? ඊළඟට මද බෑම් සහිත ස්ථානයක පහළට දුවන්න පුළුවන් නේද? ඊළඟට පන්දුවක් ඉදිරියට පොළවේ දිගේ යවා ඒ පසුපස ගොස් පන්දු වැල්ලීම හෝ ස්පර්ශ කිරීම කරන්න පුළුවන් නේද? මෙන්න මේ විදිහට අපිට මේ ක්‍රියාකාරකම් කිරීම තුලින් වේගය දිනු කරගන්න පුළුවන් නේද දුවේ පුතේ? ඊළඟට අපි බලමු ප්‍රතික්‍රියා වේගය කියන්නේ මොකද්ද කියලා. රියැක්ෂන් ස්පීඩ් එක. බාහිර ලැබෙන උත්තේජ වලට ප්‍රතිචාර දක්වීමේ ශීඝ්‍රතාවය තමයි අපි හඳුන්වන්නේ මේ ප්‍රතික්‍රියා වේගය කියලා. ඔන්න බාහිරින් ලැබෙන උත්තේජ වලට ප්‍රතිචාර දක්වීම. දැන් අපි දන්නවා ධාවන තරඟයක ආරම්භය ගන්න හොඳ රියැක්ෂන් ස්පීඩ් එකක් තියෙන්න ඕනේ නේද? ඒ වගේම ප්‍රතික්‍රියා වේගය උපයෝගී කරගන්න ක්‍රීඩා විදිහට අපි හඳුනා ගන්නවා කෙටි තුන ධාවන තරඟ ආරම්භය නේද? ඔන්න එතකොට රියැක්ෂන් ස්පීඩ් එක හොඳට තිබුණොත් තමයි අපිට මේ කෙටි දුර ධාවන තරඟවලදී මේ ධාවන තරඟ ආරම්භය ලබා ගැනීම පහසු වෙන්නේ, වගේම තරඟ ජයග්‍රහණය කිරීම පහසු වෙන්නේ. ආරම්භය හරියට ගත්තේ නැත්නම් ආරම්භයේදී ටිකක් අපිට ලේට් වුණොත් එහෙම මොකද වෙන්නේ? පරක්කු වුණොත් එහෙම ආරම්භය ගන්න අපිට තරඟ ජයග්‍රහණය කිරීම ඉතාමත් අපහසු වෙනවා නේද? ඒ වගේම ක්‍රිකට් වල කඩුලු රකින්නටත් නේද? එයා ටග් ගාලා කඩුලු බිඳින්න අවස්ථාව ලැබුණ සැනින් බිඳේ නැත්නම් ඒකෙදි එයාට අවශ්‍යයක් වෙනවා නේද? ඒ වගේම පාපන්දු හොකි වගේ ක්‍රීඩාවල අපි දන්නවා ගෝල් කීපර් නේද? දැල් රකින්නට. එයා හොඳ අවධානයෙන් ඉන්න ඕනේ බෝලේ පැතරේනවා නම් ටග් ගාලා ලකුණ වළක්වන්න නේද? එතකොට රියැක්ෂන් ස්පීඩ් එක බාහිරින් ලැබෙනවනේ උත්තේජයක් නේද? ඒ අනුව ප්‍රතිචාර දක්වනවා නේද? මේ රියැක්ෂන් ස්පීඩ් එක එතකොට අපිට ඉතාම වැදගත් වෙනවා ප්‍රතික්‍රියා වේගයේ නේද? අපි මේ ක්‍රීඩා තරඟවලදී, ධාවන තරඟවලදී, ක්‍රිකට් වලදී, පාපන්දු වගේ ක්‍රීඩාවලදී අනිවාර්යෙන්ම ඉතාම වැදගත් වෙනවා නේද දුවේ පුතේ මේ ප්‍රතික්‍රියා වේගය. අපි දැන් බලමු මේ ප්‍රතික්‍රියා වේගය දියුණු කිරීමට කළ හැකි ක්‍රියාකාරකම් මොනවද කියලා. අපිට පුළුවන් මීයෝ මීමෝ ක්‍රීඩාව කරන්න නේද? ඔයගොල්ලෝ දන්නව නේද මේක? පොඩි කාලෙත් ඔයගොල්ලෝ කරලා තිනවනේ මේ ක්‍රීඩාව නේද? මීයෝ කියනකොට ඒ පැත්තට නම් මීමෝ කියනකොට අනිපර. ඒ වගේ මීයෝ මීමෝ ක්‍රීඩාව කරන්න පුළුවන් අපි ප්‍රතික්‍රියා වේගය දියුණු කරන්න. ඒ වගේම ආරම්භ රේඛාවක් ඇඳලා ඒ ආසන්නයේ බිම දිගා වෙලා උඩු අතට ඉඳලා අපිට සංඥාව දුන්න ගම දුවන්න පුළුවන් නේද? ඊළඟට නායකයා නලා බිම්බම් පස්සේ තමයි මේක දුවන්නේ නේද? මේ දුවනකොට අර ස්පීඩ් එක ඉක්මනින්ම රියැක්ෂන් ස්පීඩ් එක හොඳින් හොඳට තියෙන එක්කෙනා ඉක්මනින්ම දුවනවා නේද? ඊළඟට අපිට පුළුවන් මියෝ මීමෝ ක්‍රීඩාවත් වැඩි වෙලාවක් කරන්නත් පුළුවන් නේද? ඒ වගේම අත්පුඩි ගහලා සංඥා වලට නැගිට ඉදිරියට දිවීම කරන්නත් පුළුවන් නේද? ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉඳලා අනිත් පැත්තට දුවන්නේ නේද? ඊළඟට හිටගෙන සිටන අතර හිස්ටින් එකට පිටිපස්සට විසි කරලා හිස්ටින් එකක් ඒක මේ බිමට වැට සද්දෙට අපිට ඉදිරියට දුවන්න පුළුවන් නේද? එතකොට අවධානයේ තියෙන්නේ සවන් දීම තියෙන්න ඕනේ නේද හොඳටම. එතකොට මේ ප්‍රතික්‍රියා වේගය දියුණු කරන්න මෙන්න මේ විදිහට ක්‍රියාකාරකම් කරන්න පුළුවන් නේද දුවේ පුතේ? ඉතින් දුවේ පුතේ, අද ඔයාලා චාලක දක්ෂතා ස්ථිති යෝග්‍යතා සාධක 6ක් ගැන ඉගෙන ගත්තා නේද? ඒ වගේම මේ සාධක දියුණු කරගන්න මොනවද කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කියලා ඉගෙන ගත්තා නේද? ඉතින් අපි දැන් බලමු මේ ඉගෙන ගත්ත දේවල් ඔයාලගේ පේපර් එකට කොහොම එයිද කියලා. ඔයාලකට පේපර් එකට දුවේ පුතේ ගොඩක් වෙලාවට එන්න පුළුවන් මේ චාලක දක්ෂතා ස්ථිති යෝග්‍යතා දියුණු කරගන්න උදව් වන ක්‍රියාකාරකම් මොනවද කියලා අහන්න පුළුවන්. එතකොට උලැංගිතාවයේ සමායෝජනයේ සම්බර්තාවයේ වේගය ප්‍රතික්‍රියා වේගය වගේ සාධක වලින් එකක් දෙකක් දීලා මේක දියුණු කරන්න කළ හැකි ක්‍රියාකාරකම් මේ ලියන්න හෝ රූපාඳින්න හිමත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ඕගලන්ට ඕගලන්ගේ පේපර් එකේ විස්තරයක් දෙන්න පුළුවන්. විස්තරයක් දීලා ඒකෙදි ඒ ක්‍රීඩකයා සතු නැත්නම් ඒ ක්‍රීඩකයා දිනු කරගන්න ඕන යෝග්‍යතා මොනවද කියලා අහයි. දක්ෂතා සිත, චාලක දක්ෂතා සිත, යෝග්‍යතා මොනවද කියලා අහයි. එතකොට සමහර වෙලාවට ඒ ක්‍රීඩාවේදී උලංගිතාවේ වෙන්න පුළුවන් නේද? උලංගිතාවේ වෙන්න පුළුවන්, සමායෝජනය වෙන්න පුළුවන්, නැත්නම් සමහර වෙලාවට දෙන්න පුළුවන් ඡේදයක් දීලා විස්තර කරලා දීලා මේ ක්‍රීඩකයා තරඟ වලට සහභාගී වෙලා ඒ තරඟේදී ධාවන ආරම්භයේදී එයා ආරම්භයේ නිවැරදිව ගන්න බැරි වුණා. ධාවන ආරම්භයේදී එයාගේ ආරම්භය ටිකක් ලේට් වුණා, නැත්තම් ටිකක් එයා පරක් වුණා ආරම්භය. ඉතින් මේ පරක්කු වීම මොන වගේ හේතුවක් නිසාද කියලා අහන්න පුළුවන්. එතකොට ඔයාලට කියන්න පුළුවන් අපි ධාවන මේ ආරම්භයේ මේ රියැක්ෂන් ස්පීඩ් එක හරියට තිබුණ නැත්තම් අපිට මේ ධාවන ආරම්භය නිවැරදිව ගන්න බැරි වෙනවා නේද? ඒ නිසා තරඟ ජයග්‍රහණය කරන්න බැරි වෙනවා. මේ විදිහට ටිකක් විස්තර කරලා දීලා තහන්න පුළුවන් ප්‍රශ්න ඔයාලගෙන් නේද? සමහර වෙලාවට රියැක්ෂන් ස්පීඩ් එක ගැන අහන්න පුළුවන්. සමහර වෙලාවට යෝග්‍යතා සාධක දීලා මේ යෝග්‍යතා සාධක දියුණු කරන්න කළ හැකි ක්‍රියාකාරකම්ත් තියෙන්න පුළුවන් නේද? මේ විදිහට අහන්නත් පුළුවන් ඔයගලගේ පේපර් එකේ. ඒ වගේම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයටත් එන්න පුළුවන් ප්‍රශ්න මේ පාඩමෙන් නේද? මේක ප්‍රායෝගික පාඩමක් නිසා ඔයගොල්ලෝ මේ පාඩම ප්‍රායෝගිකව පාසලෙදි කරලා බලන්නත් ඕනේ නේද? මේ පාඩමේදී තේ තියෙන ක්‍රියාකාරකම් ටික නේද? එහෙම නැති වුණොත් එහෙම අපිට ටිකක් මතකයක් අඩු වෙනවා මේ ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් කරේ නැත්තම් නේද? අපි ප්‍රායෝගික පාඩම් නිතරම ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ඕනේ නේද දුවේ පුතේ? ඉතින් දුවේ පුතේ මේ ඉගෙනගත්ත දේවල් ඔයගොල්ලන්ගේ මේ විභාගයටත් ප්‍රයෝගික කරගෙන ඒ වගේම ඔයගොල්ලන්ගේ ජීවිතයටත් මේවා ප්‍රයෝගික කරගෙන හොඳ සෞඛ්‍යමත් දරුවන් විදිහට ඉදිරි අනාගතයට මුණ දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් දුවේ පුතේ නැවතත් මේ වගේ පාඩමකින් හමු වුණ තෙක් ඔබ සැමට ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.